Salatat Korola, you have 12 minutes.
How?
12 minutes.
Thank you. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ගැන කතා කරන මේ විවාදයේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ පොලිස් කොමිෂන් සභාව ගැන. මේ පොලිස් කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් හැටියට පහුගිය තිබිච්ච රජයේ අහපාලනය රජය තුළ පුදුම විදියට කටයුතු කරා කියන්නේ ඇත්තටම අපි ඒ ආණ්ඩුවේ හිටපු අය අපි දන්නවා මොනතරම් අමාරුවෙන් ඒ වෙලාවේ වැඩක් කරගන්න අවශ්‍ය වුණත් කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. හැබැයි දැන් පහුගිය හිටපු ජනාධිපති එයාගේ හිතවත් අය තමයි මේ ස්වාධීන කොමිෂන් සභාවලට ඔක්කොටම පත් කරේ. විශේෂයෙන්ම පොලිස් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව වගේ ඒවාවලට ඒ දේශපාලනය තුළ ක්‍රියාකාරීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාත්මක වෙච්ච අයව තමයි ඒක සභාපති ධුරවලට පත් කරේ. ඉතින් මේ පාර අර පොලිස් කොමිසමේ සභාපතිවරයා හැටියට කටයුතු කරන හිටපු පොලිස්පති චන්ද්‍ර ෆර්නැන්ඩෝ මහත්තයා අපි දන්නවා 2015 2019 උතුර සහ නැගෙනහිර පළාත්වල පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ සක්‍රීය දායකත්වය ලැබපු කෙනෙක්. පහුගිය දවසක කිසිම හේතුවක් නැතුව මහා ලොකු ප්‍රභූ ආරක්ෂාවක් ලබා දීලා ප්‍රභූ පර්යන්තයෙන් ඇතුළට ආපු කිසිම තනතුරක් දරන්නේ නැති කෙනෙකුට පිළිගන්නට කවුද යන්නේ කටුනායක ගුවන්තොටුපළට මේ පොලිස් කොමිෂමේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයෙක්. මොකද්ද එතකොට කොහෙද තියෙන ස්වාධීනත්වය? මේක තමයි මොකද්ද ඇමෙතුමා? එහෙම යනවා නම් එතුමා වෙනේවටත් ගිහිල්ලා ගොඩාක් බොහොම ස්වාධීන වෙලා වැඩ කටයුතු කරයි. අපි ඇත්තටම කනගාටු වෙනවා. ඒ වගේම අපේ විරෝධය සම්පූර්ණයෙන්ම මේ පොලිස් කොමිසමේ සභාපතිවරයා සමහර වෙලාවට ගියාද දන්නේ නැහැ. මෙයා තමයි එන්නේ මේ ස්වාධීන කොමිෂන් සභාවලට කට්ටිය පත් කරන්න. ඒ නිසා කියලා ගියාද දන්නේත් නැහැ. ඒක හදාගන්න ගියාද දන්නේ නැහැ. ඒක තමයි වෙන කාරණේ වෙන්නේ නැත්තේ ඇමතුමා. මොකද මේවෙන් මේකේ ස්වාධීනත්වයට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී ඇත්තටම ඉතාම කනගාටු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය ගැන. මොකද මේ අද සිද්ධ වෙන දේවල් රටේ නීතිය ආරක්ෂාව සාමය රකින්න ඕනේ ගොඩාක් තැන්වල කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ ඔක්කොටම වැඩිය නිලධාරීන්ගේ අයිතිය අද සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. මේ අතර සම්පූර්ණයෙන්ම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙන ආකාරයට වැඩ කරනවා වගේම ඒ නිලධාරීන්ගේ සමහර වෙලාවට බලනකොට අර උසස් වීම් හිඟවැටුප් ලබා ගැනීම වලට ඒ අයට අධිකරණයට යන්න වෙලා තියෙනවා. හරියට ක්‍රියාත්මක වෙන කිසිම පක්ෂයකට සම්බන්ධ නැති නිලධාරීන්ට තමන්ගේ උසස් වීම් අහිමි කරලා තියෙනවා. ඒ උසස් වීම් ලබා ගන්න නම් යන්න වෙන්නේ ශේෂ්ඨාධිකරණේ යම් කිසි ශේෂ්ඨාධිකරණ අධිකරණයට ගිහිල්ලා තමයි ඒ සඳහා සහනයක් ලබා ගන්න වෙන්නේ. දැන් එදා CID එකේ හිටපු අධ්‍යක්ෂකතුමා ශානි අබේසේකර මහත්තයාට විරුද්ධව බොරු සාක්ෂි නිර්මාණය කරන්න කියලා ඒ වෙලාවේදී බලපෑම් කරපු IP සුගත් මෙන්ඩිස් මහත්තයාට හිඟවැටුප් ගෙවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ හිඟවැටුප් ගෙවලා මේ ආපහු තනතුරේ පිහිටවන්න කියලා. අඩු ගානේ මේ පොලිසියට පොලිස්පතිවරයාට එහෙම නැත්නම් ඒ අංශය බාර දැන් පොලිස්පතිවරයා පරිපාලනය සම්බන්ධයෙන් හිටපු දක්ෂයෙක්. පොලිසියේ පරිපාලනය සම්බන්ධයෙන්. හැබැයි ඒක කරන්න බැරි වුණා. නැවත වාරයක් ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා සම්පූර්ණ මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලගෙන තමයි මේ මෙන්ඩිස් මහත්තයාට හිඟවැටුප් දෙන්නත් නැවතත් ආපහු සේවයේ පිටවන්නත් කටයුතු කරේ. ඉතින් මේ වගේ පුදුම විදියට එදත් ඔය ශේෂ්ඨාධිකරණයට ගිය දවසෙත් අපි දන්නවා මොනතරම් දෝෂාරෝපණයකට පොලිස් දෙපාර්තමේන්තුවද අධිකරණයෙන්ම ලක්ුණාද කියන එක අපි දන්නවා. ඉතින් මේ වගේ අද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙනවා. අර අපේ හිටපු ඇමතුමා කිව්වා වගේ පොලිස්පතිතුමාම කියලා තියෙනවා කීයද 100 ගානක්ද කොහෙද පත් කරලා තියෙනවා. ඒකෙන් පොදු පෙරමුණේ 184න් 182ක්ම පත් කරලා තියෙන ඒ අයගේ අවශ්‍යතාවය අනුව කියලා. අපි ඒකට වැරද්දක් කියන්නේ නැහැ. හැබැයි වැරද්දක් කියන්නේ නැති වුණාට මේවා සම්බන්ධයෙන් එතුමා කිව්වත් නැතත් අපි දැක්ක පෞගිය දවස්වල බෙලියත්තේ OIC මොන විදියටද ඒ සම්බන්ධයෙන් කතා කරපු එකක් සමාජ ජාලා හරහා ගියා. අර හරියට නීතිය කරන්න ගිය පොලිස් නිලධාරීන්ට මොන තරම් සාජන් කෙනෙකුට දෝෂාරෝපණය කරාද? මම මෙතන ඉන්නේ අගමැතිගෙයි, ඒ වෙලාවේ හිටපු අගමැතිතුමාගෙයි, ඒ වගේම පුත්‍රරත්නය නාමල් බේබිගෙයි ආශිර්වාදයෙන් මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන දෙයක් මිසක් වෙනේව කරන්න එපා කියලා. එතකොට අද කසිපුවල්ලන්න තහනම්. මේකත් අර හරියට මොකද්ද වගේ නීති විරෝධී වැඩ කරන්න තමයි මුනාසන අරුර මන්ත්‍රීතුමනි අද පොලිසියට සිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද අද එයා වෙනුවෙන් ගත්ත විනය පරීක්ෂණය? මොකද්ද එයා වෙනුවෙන් ගත්ත ඇක්ෂන් එක? මාරු කරලා තියෙනවා කොහටද? ඇයි මේ විදියට දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන්නේ? ඕක හැම එක්කෙනාට මේ විදියද? නෑනේ. දැන් ඒ හිටපු අගමැතිතුමාගේ නැත්තම් නාමල් රාජපක්ෂ මහත්මයා ඉල්ලලා ගත්ත කෙනා. එයා කියලා තියෙනවනේ මම එයා කියන එක අපිට හොඳට ඇහෙනවා. මම මෙතන ඉන්නේ මේ අහවල් අය නිසා. නිසා මේ වගේ දේවල් අපහු කරන්න එපා කියලා ලොකු සද්දයක් අර අහිංසක නිලධාරීන්ට මේ විදියට කරනවා. ඉතින් අද පොලිස් දෙපාර්තමේන්තුවේ 5000කට ආසන්න සංඛ්‍යාවක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමක් කරන්න උත්සාහ කරනවා. ප්‍රීමැචුවර් රිටයර්මන්ට් එකක්. මේ අය සමහර වෙලාවට ශස්ත්‍රවාදී ප්‍රහාරවලින් තුවාල ලැබපු අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජකාරී කරන අතරවාරයේ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහර අය පැය 48 දිගටම රාජකාරී කරන අය ඉන්නවා. ඒ අයට මේ නොයෙකුත් නිදි මරණ හින්දා, වෙහෙසකාරී තත්ත්වයේ හින්දා නොයෙකුත් බෝන වෙන රෝග හැදෙනවා වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්, දියවැඩියා වෙන්න පුළුවන්. ඒ අතින් ඒගොල්ලෝ අසනීප තත්ත්වෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රැෆික් එකේ ඉන්න අය නිතරම අර මේ විෂ දුම් මේවා සුවසනය කිරීමෙන් ඒගොල්ලොන්ගේ පෙනහළු වල මොනවා හරි ලෙඩක් තියෙන පුළුවන්. එතකොට මේගොල්ලොන්ට වෙන කිසිම විකල්පයක් නැද්ද මේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්න නොඇරෙන ඒ මිනිස්සුන්ටත් ඒගොල්ලන්ගේ රාජකාරි කරන්න? ඇත්තටම දැන් මෙහෙම බලාගෙන යනකොට මේ අයට මොනතරම් තැන් පොලිස් දෙපාර්තමේන්තුවේද තියෙනවද ඒගොන්ට රාජකාරී කරන්න පුළුවන්? තැන් පරිපාලනංශය වෙන්න පුළුවන්, කාර්යාලවල වෙන්න පුළුවන්, එහෙම නැත්තම් රෝහලේ වෙන්න පුළුවන්, මේ ඔය නිවාඩු නිකේතනවල වෙන්න පුළුවන්. ඇයි මේවා ගැන හොඳට පරීක්ෂා කරලා බලලා මේ අයව ඒ විශ්‍රාම ගැන්වීම නැතුව ඒ අයට තවත් කාලයක් තියන අය සමහර අය තරුණ අය ඉන්නවා. මේ අයට ඇයි මේ රැකියාව කරන්න අවස්ථාව සලසන්නේ නැත්තේ කියන එක අපි අද ඇමතුමා නෑ ඇමතුමා හිටියනම් අපිට උත්තරයක් ලබා ගන්න තිබුණා. අපි හිතනවා එතුමගේ අවසාන වෙලාවේදී මේවට උත්තර දෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි ත්‍ස්තවාදී වැළැක්වීමේ පනතත් පොලිස් ආඥා පනතත් අද රටේ නීතිය ඉක්මවලා යනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවලා යනවා, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් අද පුදුම විදියට උල්ලංඝනය වෙමින් යනවා. මෙතන ජනාධිපතිතුමා අද අරගල සම්බන්ධයෙන් එතුමා බොහොම තද තීරණයක් අරගෙන මෙතන කතා කරා. අපි එතුමට අපි කනගාටු වෙනවා. අපි දැනගෙන හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරපු, ව්‍යවස්ථාවට අනුකූලව ආණ්ඩු කරපු, ඒ වගේම බොහොම මන් දන්නේ පැත්ත මාරුණෙන් පස්සේ එතුමට මොනවා හරි ඒ වගේ දෙයක් වෙලාද කියලා. නැත්තම් එතුමා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු නායකෙක්. අපි කියන්නේ මේ වසන්ත මුදලිගේ මහත්මයලා නැත්තා සිරිදම්ම හාමුදුරුව මේ ත්‍ස්තවාදී මේ කල්ලියට දාන්න එපා. ත්‍ස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඒගොල්ලොන්ට චාර්ජ් කරන්න හදන්න එපා. ඒගොල්ලන්ගේ අයිතියක්, ඒක මූලික අයිතිවාසිකම් වලම තියෙනවා. පොලිස් ආඥා පනත ගෙනාවේ මේ රටට විදේශිකයෝ, බ්‍රිතාන්‍ය කාලේ ආවේ. එතකොට එදා මේ හමුදාවල් තිබුණ නැහැ. හැම එකම පාලනය කරන එක කරන්න තිබ්බේ පොලිසියට. එතකොට පොලිස් ආඥා එදා මේ අවුරුදු 200කනම් පැරණි පොලිස් ආඥා පනතට අනුවද අද මේ ඔක්කොම මේ විදියට ක්‍රියාත්මක කරන්න හදන්නේ, මේ මර්ධනය කරන්න හදන්නේ. ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය දවසක අර කාන්තාව දෙන්නේ නිකන් තමන්ගේ පාඩුවේ මොකක් හරි මේ භාෂණයේ අයිතිය, එහෙම නැත්නම් මේ ඒගොල්ලොන්ගේ යම් කිසි අයිතියක් තුර ඉඳගෙන පාන දුරේ ඉඳලා පයින් එන්න පටන් ගත්තා. මේ දෙන්නේ කෙනෙකුට මොකද්ද මේ ලොකු ප්‍රශ්නේ මෙතන? අනිත් එක අඩු ගානේ ඕනම කෙනෙකුට තමන්ට කැමති විදියට ඒගොල්ලොන්ගේ නිදහසේ ඒගොල්ලන්ට අදහස් ප්‍රකාශ කරන්න වගේම ඒගොල්ලොන්ගේ අයිති ආරක්ෂා කරගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. අර අනිත් පැත්තෙන් බැලුවොත් එදා අපි දැක්කා මේ අපේ කීප දෙනෙක් වීදි නාට්‍යයක් කරන්න එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉස්සරහට ගිහාම ඒ කොහොමද ඒක මර්ධනය කරන්න කටයුතු කරේ කියලා වීදි නාට්‍ය මේ කාන්තාවන්ගේ හිංසනය පිළිබඳව දින දක්වලා තියෙන දින කීපය මේ වගේ දේවල් දිගින් දිගටම සස්වාදී වැළැක්වීමේ පනත හරි පොලිස් ආඥා පනත හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවලා යන තැනකට වැඩ කරන්න එපයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ඒ වගේම විනාඩි දෙකක් තියෙනවායි කියපු නිසා මට අද කියන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසිය තුල කල්ලිවාදය ඇති වෙලා පොලිස්පතිගේ කල්ලියයි SDIGගේ කල්ලියයි එතකොට මේ කල්ලිවාදය නිසා අද නිනදානින් පුදුම විදියට අපහසුතාවයට පත් වෙලා කොයි කල්ලිය කොයි නායකයා කියන එක කොයි පොලිස්පති කියන එකද කරන්න ඕනේ කියන එක ගැටලුවක් තියෙනවා අපි දැක්කා එදා අර දේශබන්දු තෙන්නකෝන් කියන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කොහොමද මේ නම වෙනිද හැසිරුනේ කියලා දේශපාලන අධිකාරියේ බලයත් එක්ක තමයි මේ අරගල කම මේ නිදහසේ අර දැන් ජනාධිපතිතුමාගේම වචන වලින් කියනවා නම් බොහොම සාමකාමී අරගලයක් කරපු මිනිස්සුන්ට පහර දෙන්න යන්නේ මේ ආණ්ඩුවේ උදවියත් එක්ක මොකද ඒ තරම් තියෙන හයිය එතකොට අපි කියන්නේ හැමතිස්සෙම ඔය ඕවාගේ චණ්ඩිපාඩ් දාන්න එහෙම නැත්නම් රජයක් පවතින රජයකගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කිසිම නිලධාරියෙක් කටයුතු කරන්න හොඳ නැහැ මොකද මේ හැම එක්කෙනාම මතක තියාගන්න ඕනේ මේක කාලයක් යනකොට ඔය නිල ඇඳුම ගැලෙව්වන් පස්සේ ගෙදර ගිහම අපි වගේ සාමාන්‍ය විදියට තමයි කාටවත් ජීවත් වෙන්න වෙන්නේ අද ඕනේ පාට් එකක් දාන්න පුළුවන් තමන්ගේ නිල ඇඳුමේ බලෙන් හැබැයි මේක හොඳට මතක තියාගෙන දේශපාලන අධිකාරිය හෝ වේවා නිල ඇඳුම් අඳිනාය හෝ වේවා මේක හොඳට අවබෝධ කරගෙන වැඩ කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරගනි 2 minutes more please 2 minutes more මම අමතුමා මේ අවසාන වශයෙන් කිරලමතුමා කිරලමත another 2 minutes thank you මේ ඒ වගේම තමයි අපි විනාඩි 3ක් thank you අද ඒ වගේම තමයි 85000ක් විතර ඉන්න මේ පොලිසියේ ප්‍රභූ ආරක්ෂාවට 4500ක් සෞඛ්‍ය හේතුන් මත තවත් 5400ක් එහෙම නැත්නම් මේ නොයෙකුත් වෙන වෙන SP SSP කාර්යාලවල තවත් 4300ක් මේ වගේ මේ 85000න් ගොඩාක් අය අයින් වුණාම ඉතාලම සුළු පිරිසක් තමයි එදිනෙදා රාජකාරී කරන්න ඉන්නේ මේ අයට මේ පිටපලාත්තර දුෂ්කර ප්‍රදේශවල හරි අමාරුවෙන් තමයි ඒගොල්ලෝ රාජකාරී කරන්න ෆැමිනිල්ලක් දාලා සෑහෙන දවසක් ගියන් පස්සේ තමයි ෆැමිනිල්ල විභාග කරන්න එන්නේ මේ ගැන මේ වගේ අපරාධ වැඩි වෙන එක ගැන අහන්න දෙයක් නැහැ ජනවාරි මාසෙ ඉඳලා මේ වෙනකොට 59 දෙනෙක් ඝාතනය කරලා නන්නාඳුරන තුවක්කු කරුවා ඒවයි වෙන වෙනම කතා ඉතින් නමුත් මේකෙදි කාර්යක්ෂමව වැඩ කටයුතු කරන්න නම් මේ 4500ක් විශ්‍රාමාරිණක නෙමෙයි මේ අයවත් ඒ වැඩවලට දාලා හරියට සක්‍රීය පොලිස් සේවයක් මේ රටේ ඇතිකරන එක ගරු ඇමතිතුමාගේ වගකීමක් හැටියට අපි මතක් කරනවා ඒ වගේම තමයි අද අන්තරාකාරික ඖෂධ පාලන මණ්ඩලය මේ ඉන්ටීරියර් සිකියුරිටි මිනිස්ට්‍රියක යටතේ තියෙන්නේ අපි දන්නවා හැමතිස්සෙම අර අපේ ඇමතිතුමා කිව්වා වගේ මේකේ තෝරමෝරු හාල්මැස්සෝ ගොඩාක් අය මේ හාල්මැස්සෝන්ව පාගගෙන තෝරමෝරු ඉන්න ගොඩක් පොලිස් දෙපාර්තමේන්තුව ඇස්සේ මේ පොඩ්ඩක් පාවිච්චි කරපු එක්කෙනෙක් ඇඩික් කෙනෙක් අල්ලලා දානවා මහා ලොකු මේ ප්‍රමාණයක් දැම්මා වගේ සමහර අය අතින් අල්ලලා දානවා අතින් පොඩ්ඩක් මේ මද්රාවේ පොඩ්ඩක් දාලා මේ විදියට කරන්නේ නැති ඒවා පුද්ගලික පරිගැණීම් වලට පුද්ගලික ඉරිසියාකාරකම් වලට මේ වගේ දේවල් වෙනවා හැබැයි මේකට හරි වැඩපිළිවෙලක් ඇතුව අඩුගානේ පොලිසියට මේ වෙනකන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙලා තියෙනවද පාසල් වලට ගිහිල්ලා අද පාසල් වල විනාශ වීගෙන යන මේ දරුවන්ගේ අනාගතය අයිස් මද්රව්‍ය ගැන අඩුගානේ දැනුවත් කිරීමක් කරන්න පුළුවන් වෙලා තියෙනවද පොලිස් ස්ථාන අරගෙන යනවා ඒවැ කට්ටිය නැහැ අපරාධයක් වුණාම ඒ අයට යන්න වාහනයක් නැහැ අඩුගානේ තමන්ගේ පොලිස් ප්‍රදේශවල තියෙන පාසල් වලටවත් මෙයා අයිස් මද්දව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන වැඩපිළිවෙලක් ගරු ඇමතිතුමාට කියන්නේ අපි යෝජනා කරලා කරන්න කියලා මම දන්නවා මේ කාලේ අවසන් ඔබතුමාට බොහොම ස්තුතියි
thank you honorable චින්තක මාමල් මායදුන්න 8 minutes
ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මම දන්නේ අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් තාක්ෂණික අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යාංශයත් වැය ශීර්ෂය තුල අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම විශේෂයෙන්ම දැන් මීට පෙර කතා කරපු විපක්ෂයේ අරුගරු මන්ත්‍රීතුමිය හරියට නිකන් බබෙක් වගේ කතා කරේ. බේබි වගේ. මේ බේබිලා කවදාකවත් වැරදි වැඩ කරලා නැහැ. චූටි 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 අය. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. අපිට මතකයි බන්ධනාගාරේ ඉන්න කාලේ අපේ හිටපු අමාත්‍යවරුන්ව ඔය හිරගෙවල් වලට අරපු හැටි ඔය අමතක වෙලා නැහැ. එදා දේශපාලනේ තිබ්බේ නැතු ඇති ඔය අමාත්‍යංශය ඇතුලේ. හරිද? එදා එහෙම තිබ්බේ නැතු ඇති. ඒක නිසා පොඩ්ඩ ඉඳගන්න. ඉඳගෙන අහගෙන යන්න. ඉඳගෙන අහගෙන යන්න. චූටි බබා. බබා බබා ඉඳගන්න පොඩ්ඩක්. අහගෙන යන්න පොඩ්ඩක්. අහගෙන යන්න. මේ 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 මේගොල්ලෝ අත ජීවත් වෙන්නේ හරියට මේ මේ රාජ්‍ය මේ කිසිම රජයක් විදිහට ඒගොල්ලෝ වැඩ කරපු නැති විදිහට අනුන්ගේ තමන්ගේ හේ දින පොල්පරාලි හොයන්නේ නැතුව අනුන්ගේ හේ දින ඉදිකට්ට හොයන ජාතිය මේ මේ රටේ මේ අපි දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට පොලිස් දෙපාර්තමේන්තුව අපි අහලා තියෙන විදිහට ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා ස්වාධීන ආයතන. හැබැයි තුමිය කතා කරේ නිකන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕවයිසල 184 දෙනෙක් අර පොලිස්පතිතුමා මේ නම් කරලා තිබ්බ එකේ 182ක් මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්තියම් කියලා. එහෙම අහන්න කියොත් ඉතින් අපිටත් අහන්න වෙනවා පොලිස්පතිතුමායි පත්තියම් මොකද්ද කියලා. පොලිස්පතිතුමා 1985 ASP තනතුරට එන්නේ මොකෙන්ද? ASP තනතුරට එන්නේ පොලිස්පතිතුමා එතුමගේ ඩිග්‍රිය මොකද්ද? එතන 1985 එතුමගේ ඩිග්‍රිය මෙතනට එනකොට එතුමට සුසුකම් තියෙන්නේ නැහැ. එතන ASP තනතුරට එනකොට සුසුකම් නැහැ. මේ දා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරට පොලිස්පතිතුමා එතුමා CD වික්‍රමරත්න හැටියට එදා ASP තනතුරට එනකොට 1985 10 30 වෙනි ගැසට් එක 30 වෙනිදා එතුමට එතුමගේ ඒකට තියෙන මූලික සුදුසුකම තමයි ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න එක. හැබැයි මූලික සුදුසුකමත් එදා එතුමට නැහැ. එතුම එන්නේ තියෙන දේශපාලන පත්වීමකින් නැත්නම් කොහොමද එදා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වෙන්නේ? එතුමගේ එදා ඉෆෙක්ට් ඩේට් එක වෙන්නේ ඩිග්‍රියේ නේම් එක CD වික්‍රමරත්න ඩිග්‍රී බැචලර් ඔෆ් ද සයන්ස් ඔෆ් ද ජෙනරල් 1985 ද ෆිසිකල් සයන්ස් රෙජිස්ටර් නම්බර් 82+S+1713 ඉන්ඩෙක්ස් S739 ඉෆෙක්ට් ඩේට් එක ඔෆ් ද ඩිග්‍රී 1st ඔෆ් ද නොවැම්බර් 1985 මේ පොලිස්පතිතුමාගේ දා ඩිග්‍රිය එදා මේ රටේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගෙන පොලිස්පතිතුමා එන්න ඕන අවස්ථාවේදී ASP තනතුරට එන්න ඕන අවස්ථාවේදී හැබැයි ගැසට් එක තියෙන්නේ පහත සඳහන් ආකෘති පත්‍ය අනුව සකස් කළ අයුතුම් පත්‍ර 1985 10 30 වෙනි දිනට පෙර ලියාපදිංචි කරන්න ඕන. ඒ 30 වෙනිදා වෙනකොට එතුමන ඩිග්‍රියක් නැහැ මේ රටේ. එහෙම වෙනකොට ආපු පොලිස්පතිවරයා දැන් අද මේ ඉන්නේ. අද කතා කරනවා දේශපාලන පත්තියෙන් ගැන 184න් 182ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්තරා කියලා. එවනේ මේ එතුමගේ වගකීම් වලින් බැහැර වෙලා අර තලතාතු කරලා බැහැර වෙලා අපි ආනවා මේ වෙලාවේ දැන් රංජිත් මත්තුමට අර ගරු ඇමතුම එහා පැත්තේ ඉඳලා කිව්වා අරගලකාර නිර්දෝෂී. අරගලකාර නිර්දෝෂී නම් මේ අරගලකාරයෝ කියලා මහපාරේ හිටපු අපේ මේ ගමනක් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව මහපාරේ මරලා දාපු එක නිර්දෝෂීද? අරලියගහ මන්දිරයට ජනාධිපති මන්දිරයට පැනලා ඒක කුඩු කරලා විනාශ කරලා දාපු එක නිර්දෝෂීද? ඈ මේ රටේ හිටපු මහජනතාවගේ මහජන නියෝජිතයන්ගේ ගෙවල් දොරවල් විනාශ කරලා කුඩු කරලා දාලා ඒක ගිනි දීපු එක නිර්දෝෂීද? ජාතික කොඩිය පිටිපස්ස ගහගෙන ගිය එක නිර්දෝෂීද? මේක දහන්න ඕන. මේක නිර්දෝෂීභාවය. අද රංජිත් මද්දුම් බණ්ඩාර කතා ගන්න කටින්ද පිටිපස්සෙන්ද කියන්නේ අපි නම් දන්නේ නැහැ. හැබැයි මේ අපි දන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටේ මිනිස්සුන්ට මේ රටේ අහිංසක මිනිස්සුන්ට පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ පොලිස්පතිතුමාගේ ද කාර්යභාරය තුම හරියට ඉෂ්ට කරේ නැහැ. ඒ කාර්යභාරය ඉෂ්ට නොකරපු කියද පළ විපාක අපි භුක්ති විඳිනවා. ඒ නිසා අපි අහනවා මේ වෙලාවේ එදා විශේෂයෙන්ම අපි දන්නවා මේ 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 පොලිස් දෙපාර්තමේන්තුවේ මීට වැඩිය සෙසු නිලියන් වලට ප්‍රශ්න තියෙනවා. ඒගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තියෙනවා. රාළහාමිලාගේ ඉඳලා SI මහත්තුරුන්ගේ ඉඳලා සාජන් මහත්තුරුන්ගේ ඉඳලා ඒ අයගේ ජීවන වියදංගල ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒවට නිසි උත්තර දෙන්නේ නැහැ. ඒවට නිසි උත්තර දෙන්න නැතුව වෙනත් දේවල් ගැන කතා කරනවා. එසේ අද තල්තාතුකෝරලා නිදහස ගැන කතා කරනවා. අපි දැක්කා අර කාන්තාව ගැන කතා කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂලා අද ඔය ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක මහත්තයලා එදා යුද්ධය කරලා යුද්ධය අවසන් කරපු නිසා තමයි ඔය මහපාරේ ඔය ගෑනුන්ට හරි මොක්කුන්ට හරි අරගල කරන්න පුළුවන්කමක්
හම්බුනේ.
එල්.ටී.ටී. ත්‍රස්තවාදී ප්‍රභාකරන් නැවිලා බෝම්බ පුපුරනකොට ඔය එක එක්කත් හතර දිබ්බා කිව්වත් හිටියේ නැහැ. ඒ ඔක්කොම හිටියේ තම තමන්ගේ ගෙවල් වලට හැංගිලා මුළු ගැන්නෙලා. බෝම්බේ කොයි වෙලේ පුපුරයිද කියලා දැනගෙන හිටියේ නැහැ. මහ බැංකු බෝම්බයක් පිපුරුවා. කෝච්චියේ බෝම්බයක් පිපුරුවා. මහපාරේ යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි මේ මිනිස්සු අද මහපාරට බහලා කියනවා අර එන්ජොයි නඩ වලට ඒ සල්ලි වලට යටත් වෙලා අපිට මේ නිදහසේ අයිතිය භාෂණේ අයිතිය දෙන්න කියලා. යකෝ එදා ප්‍රභාකරන් ඉන්නකොට ඔය එක එක්කටත් යන්න පුළුවන්කමක් තිබ්බද යාපනයට යන්න? ඈ සල්ලි ටික එදා ප්‍රභාකරන්ගේ සල්ලි ටික තිබ්බේ. එදා ඩෙන්ටි කාඩ් එක ප්‍රභාකරන්ගෙන් අහලා යන්න තිබ්බේ. වවුනයන් හැට එක එක්කටත් යන්න බැරි කම තියෙනකොට අද කතා කරන්න එනවා මුන් නිදහස ගැන. මානව ඉතිහාසකම් ගැන ලැජ්ජ නැතුව මානව ඉතිහාසකම් ගැන කතා කරේ නිසා මට කියන්න තිබෙච්ච අවස්ථාල් ගොඩක් තියෙනවා. අපි දන්නවා ත්‍රිවිධ හමුදාව හැටියට මේ රටේ හැම වෙලාවකම ජනතාව වෙනුවෙන් පිනි හිටින්නේ ත්‍රිවිධ හමුදාව. යම් කරදරයක් වෙනකොට ඒ කරදරේ හැම මොහොතකම ගිහිල්ලා හිටිය ත්‍රිවිධ හමුදාව. ඒ වගේම පොලිසිය. හැබැයි ඒ නිලදරුවන්ට නිසිතනක් ලබා දෙන්න ඕන. ඒ අයට නිසිතන ලබා දෙන්නද අද මේ පාර්ලිමේන්තුවේ ඔය කතා කරන තලතාතු කෝරලා ඔය කතා කරපු ෆීල්ඩ් මාෂල්වත් තමන්ගේ වරදාන වරප්‍රසාද සියල්ලක් අරගෙන තරු පහකුත් ගහගෙන කොහේ හරි තැනක අපි දන්නේ නැහැ කොහෙද ගහගෙන තියෙන්නේ කියලා. තරු පහකුත් ගහගෙන අද මේ වරදාන වරප්‍රසාද වලට යටත් වෙලා කතා කරලා කියනවා මේ රටේ ගිහිල්ලා අරගල කරපල්ලා. ගිල ගෝල් පේස් බැරි නම් ගිල උඹලා ගමට ගිල අරගල කරපල්ලලු. කාගේ දේවල්ද මේ නැති කරන්න හදන්නේ? මේ රටේ සම්පත් ටික නැති කරන්න හදන්නේ. අපේ අනාගත දරුවන්ගේ ජීවිත නැති කරන්න හදන්නේ. මේ අනාගත පාසල් වල ඉන්න දරුවන්ගේ අනාගතය නැති කරන්න හදන්නේ. අද මේ විද්‍යුත් මාර්ග මාධ්‍ය තුලින් අපි දැක්ක Facebook වල ගහගෙන
මේ
විශේෂ දේවල් කරගෙන කරගෙන යනවා. ඒ වගේම අපි කියන්න හදනවා මේ රටේ මාධ්‍යටත් අපි ඉල්ලීමක් කරනවා. මේ මාධ්‍යටත් ගෞරවණීය ඉල්ලීමක් කරන්නේ මොකද්ද? මේ රටේ යථාර්ථයේ තේරුම් ගන්න. මේ යථාර්ථයේ තේරුම් අරගෙන රටේ ජනතාවට අවශ්‍ය දේ හරියට ලඝු කරලා ජනතාව වෙත නිසි ප්‍රවෘත්ති ලබලා දෙන්න නැත්නම් අර පත්තරේ විස්තරය කියනකොට මිනිහාගේ විස්තරය අහගන්න මේක කවුරුත් ඉන්න ඕනේ නැහැ. එසා ඒ වගේ වැඩ පිළිලක් කරනකොට තමන්ගේ නිසිතන හරිය ක්‍රියාත්මක කරලා රටක් හැටි රට ගෙනියන්න මේ සිල් දනම එකතු වෙන්න කියන ආදරණීය ඉල්ලීම කරන බොහොම ස්තුතියි.
Thank you honorable professor channa jayasumana you have 9 minutes.
සභාපතිතුමනි අපේ මායාදුන්නේ මන්ත්‍රීතුමා ඊටාම වැදගත් කාරණා කීපයක් මතු කරා.
Order please, Honorable Imran Maruf to the chair.
සභාපතිතුමනි අපේ මායාදුන්න ගරු මන්ත්‍රීතුමා ඉතාම වැදගත් කාරණා කිහිපයක් මතු කරා. පොලිස්පතිතුමා සම්බන්ධයෙන් අපි හිතෙනවා පොලිසිය භාරව කටයුතු කරන අමාත්‍යතුමත් අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් හොයලා බලලා නිසි පියවරක් ගනී කියලා. ඒ වගේම ඊයේ දවසේදී
මන්ත්‍රීතුමා
ඊයේ දවසේදී
කතා කරන්න
පිටපතයි ඒ වගේ ගැසට් එකයි දෙකම හැන්සාට් ගත කරනවා.
හරි.
ඊයේ දවසේදී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සංවාදයක් ඇති වුණා පාර්ලිමේන්තුවේදී. ඒ ඍජුව රටේ ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් නිසා ඒ පිළිබඳ අදහසක් මතු කරන්න මම කල්පනා කරා. 13 ප්ලස් වුණත්, ඩබල් ප්ලස් වුණත්, ප්ලස් ප්ලස්, සර් ප්ලස් මොනවා වුණත් දැනට තියෙන ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක වන දෙයින් පරිබාහිරව යමක් කරනවා නම් එතනින් ඉස්සරහට හෝ පස්සට යනවා නම් ඒ සිදු කිරීම සඳහා නව ජනවරමක් අවශ්‍යයි කියන එකයි අපේ අදහස වෙන්නේ. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා. හැබැයි එතුමා අද මේ ජනාධිපති ධුරයට පත් වෙලා සිටින්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම මගින්. ඒ ජනවරම රටේ ඒකීයභාවය උදෙසා ලැබුණු ජනවරමක්. නමුත් නයිසර්ගික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තිබුණු දුර්වලතාව වගේම බාහිර වශයෙන් පැමිණි අභියෝග ජයගන්න එතුමාට ඇතිවෙච්ච නොහැකියාව නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති ධුරයට පත් වෙන්න අවස්ථාව ලැබුණා. එතුමා මේ ආකාරයේ ප්‍රතිසංස්කරණ කරන්න මීට පෙරත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ දැරුවා. 1994 දී එතුමාගේ ඒ උත්සාහය පරාජය කරනු ලැබුවා මැතිවරණයකි. ඒ වගේම 2004 දී මැතිවරණයකින් පරාජය කරනු ලැබුවා. නැවත 2019 දී පරාජය කරනු ලැබුවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන එන්න උත්සාහ දරන ආර්ථික සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අපේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ කියලා තුන් වතාවක් පෙන්වලා දීලා තියෙනවා පහුගිය අවුරුදු 20ක කාලේ. ඒක නිසා නව ප්‍රතිසංස්කරණ ගෙන එනවා නම් ඒ සඳහා එතුමා ජනවරමක් ලබා ගත යුතුයි. හැබැයි අපේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නයක් නිසා එවැනි ජනවරමක් ලබා ගැනීමට කඩිනමින් එතුමාට බාධාවක් තියෙනවා. මොකක්ද ව්‍යවස්ථාවේ තියෙන්නේ? ජනාධිපති වරේ තමන්ගේ දුරකාලයේ මගදී දාලා ගියොත්, එහෙම නැත්නම් මිය ගියොත් අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ ඒ මුළු නිල කාලයම ඉන්න ඕන. හැබැයි ඊට අඩුවෙන් ඊට පෙර යම් ආකාරයකට ජනාධිපතිවරණයකට යනවා නම් අවුරුද්දකට පෙර යන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා. හැබැයි ඒක පැහැදිලි නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන්ද කියලා. අවුරුදු 4ක් සම්පූර්ණ වුණාට පස්සේ නව ජනාධිපතිවරණයකට යන්න, ඒ අවුරුදු 4 පටන් ගන්නේ 2019 නොවැම්බර් මාසෙද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණ දවසේද කියන එක ව්‍යවස්ථාවේ පැහැදිලි නැහැ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ගන්න වෙනවා. අපි හිතමුකෝ අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා දිවුරුන් දීලා ගෙදර එනකොට පපුව අමාරුවක් හැදිලා මිය ගියොත් එහෙම ඒ පාර්ලිමේන්තුවට පුළුවන් ඉතිරි අවුරුදු 5ක කාලය සඳහාම නව ජනාධිපති කෙනෙක් පත් කරගන්න. ජනාධිපතිවරණය සඳහා අපි එක ඡන්දයක් දෙනවා, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තව ඡන්දයක් දෙනවා. එතකොට වෙනස් කාරණයකට දෙන ඡන්දයක් මගින් ජනාධිපති කෙනෙක්ව පත් කරන්න මේ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩුවක් නිසා හැකියාව ලැබිලා තියෙනවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ඉතාම උනන්දුවෙන් කටයුතු කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රටට හඳුන්වා දීම සඳහා ජනවරමක් ලබා ගන්න නම් අවුරුද්දකට පසු අනුප්‍රාප්තික ජනාධිපතිතුමාට අවුරුද්දකට පසු ජනාධිපතිවරණයකට යන්න පුළුවන් හැකියාව ලැබෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මම ගෙනෙනවා. ඒකේ තේරුම තමයි 2023 ජූලි මාසයේ එතුමට පුළුවන් වෙනවා එතකොට ජනාධිපතිවරණයක් කැඳවන්න. දැන් ඉන්න ජනාධිපතිතුමාටත් ඒ බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවනවා නම් මං හිතන්නේ එතුමට ඒ අවස්ථාව ලැබෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ වෙන කාරණයකට ලැබුණු ජනවරමක් පාවිච්චි කරලා එතුමා ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණය කරන්න ගියාම බරපතල ගැටුමක් රට තුල නිර්මාණය වෙනවා. අද ඒ ගැටුම තමයි අපි මේ දකින්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පත්ුණේ ඒකීය බව සඳහා. මට මතකයි වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අනුරාධපුර රැලියේදී ඇවිල්ලා කිව්වේ රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි හිමියෙන් අපි සටන් කරනවා කියලා. එතකොට මේ 13 ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වලා දීපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ එක විනිසුරුතුමෙක්ගේ ඡන්දකින් තමයි තීරණය වුණේ 13 වෙනි සංශෝධනයමකින් රටේ ඒකීය භාවය නැති වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් අපි 13+ යනවා නම් අර ලැබුණු ජනවරමේදී කටයුතු කරපු ආකාරයට පටහැනි විදිහට කටයුතු කරන්න වෙනවා. එහෙමනම් ඒ සඳහා ජනවරමක් ලබා ගන්න ඕන. මම හිතන්නේ කිසිසේත්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඊයේ ජනාධිපතිතුමා කරපු යෝජනාවට එකඟ වෙයි කියලා අපි එතුමා ගැන අවුරුදු 30ක 40 කාලයක් එතුමා ගැන අහලා දැකලා එතුමාගේ අදහස් වලට සවන් දීලා තියෙන නිසා. ඉතින් මේ කියන පරස්පරය මං හිතන්නේ ලියාගත්තේ නැත්නම් දේශපාලනික වශයෙන් ලොකු ප්‍රශ්නයක් ඉදිරි කාලෙදී ඇති වෙන්න පුළුවන්. දැන් අරගලය ගැන එතුමා අද කීවා. එතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙලා දිවුරුන් දීපු වෙලාවේ ඊට පස්සේ හවස පන්සලකට ගිහිල්ලා කිව්වේ අරගලය පවත්වාගෙන යාම සඳහා මම අනුග්‍රහය දක්වනවා. එතුමා රුවන් විජේවර්ධන මැතිතුමා ඒ සඳහා පහසුකම් සපයන්නත් ඒ නම් කරා. හැබැයි අද ඊට සම්පූර්ණ පරස්පර කතාවක් කියනවා. ඉතින් මේ පරස්පර තියාගෙන මම හිතන්නේ වැඩ කරන්න ඉතාම අමාරුයි. කොහෙරෙන්සි ඇන් කන්සිස්ටන්සි ඉස් අ වෙරි ඉන් වෙරි ඉම්පෝර්ටන් මැට. ඒක තමයි අද දක්නට ලැබෙන්නේ නැත්තේ. එක එක දවසට එක එක කතා කියන්න වෙන්නේ මේකයි. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා මම හිතන්නේ ව්‍යවස්ථා සංශෝධනය කරහා ජනාධිපතිතුමා ඒ දරණ උත්සාහයට එහෙමනම් අපි සහයෝගය දෙන්න ඕන නව ජනවරමකට යන්න. එහෙම ගියේ නැත්නම් වෙන්නේ අර නැහැයි කියන අරගල මතු කරන්න තමයි අපි අනුබල ලබා දෙන්නේ. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාවට අදාළ වෙන තවත් කාරණා දෙකක් මම මතු කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ ටෙලිකොම් ආයතන විකිණීම සම්බන්ධයෙන් මම මේ කාරණේ මීට ඉස්සෙල්ලත් කතා කරා. අපේ දත්තවල සුරක්ෂිතභාව මුළුමනින්ම අවධානයකට ලක් වෙනවා. ශ්‍රී ලංකා රාජ්‍යයට අයිති දත්ත, අපේ ජාතික හැඳුනුම්පතේ තියෙන දත්ත ටික, අපේ විදේශ ගමන් බලපත්‍රවල තියෙන දත්ත, මේ සියල්ල අද තියෙන්නේ එක පෞද්ගලික සමාගමක් සහ ටෙලිකොම් ආයතනයේ සතුව.
මතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
මුලදී මට විනාඩියක් නැති වුණා, ඒ නිසා මට
ඒක තව විනාඩි දෙකක් තියෙනවා.
සභාපතිතුමනි, එතකොට මේ ටෙලිකොම් ආයතනය විකිණීමකට ලක් කරොත් ඒ දත්තවල සුරක්ෂිතභාවයට මොකද වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරන්න ඕන. එහෙම නැත්නම් data mining සඳහා බරපතල අවස්ථාවක් සැලසෙනවා. මේ රටේ ජනතාවගේ දත්ත වෙනත් පාර්ශ්වයන්ට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙනවා. එමගින් අපේ රටේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් වෙනවා. මම හිතනවා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඇමතිතුමා පැහැදිලි කිරීමක් කරයි කියලා. අද දවසේ ඉවර වෙන ඉස්සෙල්ලා ටෙලිකොම් ආයතනය විකුණනවා නම් ඒ සතුව තියෙන රාජ්‍යයේ දත්තවලට මොකද වෙන්නේ? අපි ඒ දත්ත මධ්‍යස්ථාන රැක ගැනීම සඳහා විශේෂ පියවරක් ගන්නවාද නැද්ද? ඒ වගේම තමයි මහවැලි ව්‍යාපාරයට අයිති ඉඩම් ගොවි ජනතාවගෙන් පිටට ලබා දීම සඳහා ක්‍රියාමාර්ගයක් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම මහවැලි එල් කලාපේ වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකේ මහවැලි එල් කලාපේට අයිති ඉඩම්වල පුරාවස්තු 400කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ වනතෙක් සංරක්ෂණය නොකරපු, අධ්‍යයනය නොකරපු. එතකොට මේ ඉඩම් හිතුමතේ බෙදලා දීම මගින් අපේ ඉතිහාසයේ අපේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් යුතු ස්ථාන ගණනාවක් බරපතල අවදානමකට ලක් වෙනවා. ඒක නිසා මේ පියවර ඉදිරියට ගන්නවනම් ඒ පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හඳුන්වලා දිය යුතුයි. මා යෝජනා කරනවා අලුත් ඉතිහාස අධ්‍යයන ආයතනයක් පිහිටවන්න ජනාධිපතිතුමා යෝජනා කරලා තිබ්බා යම් මුදලක් මේ අයවැයෙන් වෙන් කරලා. අපිට ඉතිහාස අධ්‍යයන අංශ තියෙනවා හැම විශ්වවිද්‍යාලයකම. අමුතුවෙන් ආයතන පිහිටවන්න ඕනයි කියලා මම හිතන්නේ නැහැ. ඒ මුදල දාන්න මහවැලි එල් කලාපයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා, ඒ මගින් අපේ ඉතිහාසය, අපේ උරුමය ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ කියන කාරණා තුන පිළිබඳව මම විශේෂ වශයෙන් අවධානය යොමු කරනවා ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව. බොහොම ස්තුතියි සභාපතිතුමා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතියි. අද මම ජනාධිපතිතුමාගේ කතාව අහගෙන හිටියා. මට බොහොම කෙටියෙන් කියන්න තියෙන්නේ, එතුමා සඳහන් කළා මානව හිමිකම් පිටුපස සැඟවී ප්‍රචණ්ඩත්වයයි ආරාජිකත්වයයි ඇති කළ නොහැක කියලා. අපි ඒක ගැඟ අපි එකඟ වෙනවා ප්‍රචණ්ඩත්වය ඇති කරන්න බැහැ කියලා. කවුරු වුණත් කමක් නැහැ, ඒකට ඉඩක් නැහැ. නමුත් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයත් ඇති කරලා මානව හිමිකම් යට කරන්නත් බැහැ. ඉතින් මේ වෙනස අපි තේරුම් ගත යුතුයි. ආණ්ඩුවක් කරනකොට මේ වෙනස අපි තේරුම් ගත යුතුයි. එතකොට මම ඒ කතාවට යන්නේ නැහැ. නමුත් මං හිතන්නේ රජයට ලොකු වගකීමක් තියෙනවා මානව හිමිකම් ආරක්ෂා කරන්න. අද එතුමගේ කතාවේ අපි කතා කළේ හුඟක්ම අරගලය ගැන. එතකොට අරගලේ 10 දෙනෙක් හිටියා නම් 9 දෙනෙක් සාමකාමීව අරගලය කළේ, විරෝධතාවය පෙන්වේ. මමත් එතන ගිය පුද්ගලෙක්, මටත් පහර දුන්න. නමුත් මම ඒක කියන්නේ හේතුව ඇවිල්ලා අපි අර සුළු කොටස නීතිය කවුරු හරි කඩකළොත් අනිවාර්යෙන්ම ක්‍රියා කරන්න ඕනේ. නමුත් ඒ සුළු කොටස මුල් කරගෙන සාමකාමීව අරගලය කරන අය, විරෝධය පාන අය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හිටගන්න අය වා අපි ආරක්ෂා කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. Today we were talking about the defense ministry and also we are talking about technology, and I want to speak about the issues on technology. Now the use of information communications technology is very important because it's also a huge export income for this country. The industry estimates that the information technology industry brings in about $1.7 billion in 2021, brought $1.7 billion in 2021. The central bank estimate is of course lower. It's like 1.1 billion. And other government estimates are there at 1.4. But it's a big one. Because if you look at it like that, at the moment, it's only second to the garments industry. The potential is much higher. They say that maybe by 2024, it can be $3 billion. The potential is very, very high. So therefore, we have to encourage this industry as an export. Now, one of the things that I have said that the government should be discerning about is it has put taxes up to 30%, but I think you should discriminate, particularly where it concerns exports, and particularly information communications exports. I think you should be discriminating there because we should be encouraging it. Whether it's software, whether it's IT services, offshore businesses coming into Sri Lanka, this should be encouraged because this is potentially much larger than the garments industry and the industries that we are looking at today. It's much, much larger. The potential is so great. And therefore, the government should look at it. The government's role in it is very critical and very important. I see that if we look at it was in the speech of the president, right, just the other day in the budget speech, he said something about his dissatisfaction with government institutions actually promoting this. Now, I'm sure there can be dissatisfactions, and he said something to the effect that he might appoint a committee to go into it. So this president, when he was prime minister, did the same thing, and that was 20 years ago. He had a minister, Milinda Morogoda, and he appointed a committee. I was then the head of a bank, the chief executive officer. I was made chairman of the committee, and the committee met, and we came up with a program called East Sri Lanka. And with that program, right, we created the Information Communications Technology Agency. So we are glad that that agency is there. If you look at recently, the QR code-based full pass solution was created by the Information Technology Agency, ICTA, and of course implemented in partnership with two private companies. Over 6.2 million citizens are now using this boarded system. Then if we look at it in terms of, right, ICT literacy, that program, the preliminary work started in 2002. In 2004, right, ICT literacy went from 7% by 2013 to 35%. And more recently, we know that it has gone even higher. The ICT literacy rates have gone higher. Then if you look at the technology startup ecosystem, right, it has also grown tremendously, right, from 32 million to more than 228 million, and thousands of jobs have been actually created. I remember when we were doing this at the beginning, and we created the East Sri Lanka system, we created ICTA, we had the HSBC center, call center. I remember serving at that time on the BOI board as well as the head of the bank, right? And WNS and others were also brought into the country. So tremendous potential, right? Right at the beginning. I remember discussing and trying to get Microsoft to come to Sri Lanka, managed to get them to open an office in Sri Lanka, arranged a handshake between Microsoft, right, and Bill Gates and Ranil Wickremesinghe, the then Prime Minister, when he had gone to the United States and he was with President Bush. It's then that the government changed by a decision of President Chandrika Kumaranatunga. And the whole intention of that was to get Microsoft to actually put in a factory in this country at that time, because we want to change, right, the destiny, the economic destiny of this country. Then ICTA has also been involved in Government Information Center, 1919. Lots of people know that. Presently, more than 150,000 calls come per month into that center. And we also know that ICTA has worked on basically the two single and Tamil languages, the standardization, right, interoperable standardization of Sinhalese and Tamil, which are very critical and which are very important. It also has an e-revenue license system. More than 63 lakhs of people are on the licensing system. You go online, you license, and the revenue that is coming in at the moment is 11.4 billion. Also, on the side of the law, right, we have had the Data Protection Act, we have had the Computer Crimes Act, we have had the Electronic Transactions Act. In terms of law, we are basically benchmarking ourselves into the international standards. That is what has actually happened in this period. We have also entered the Budapest Cybercrime Convention, first among the Asian countries, and the UN Electronic Communications Convention. So strides have been made, deployed the first digital signature-based authentication system, Lanka Sign, right? And then if you want to get a birth certificate, death certificate, marriage certificate today from 10, 20, 30 minutes, you can actually get it. And that's how far it has advanced. And in with working with the Ministry of Health, Hospital Information Management System, right? And for this system, national hospitals, provincial hospitals, teaching hospitals, district hospitals, all of this has been included, and over 7 million registrations. Now in Sri Lanka, when it comes to medical health, we normally talk in the family, somebody is ill, we say who is the specialist, and we send them there. There's really no family medicine system in this country, like in very advanced economies. We need to get that. And technology becomes an important part of it. Here the foundation has been laid for that as well. Over 25,000 government servants have been trained, 650 CIOs and leaders have been trained in this.
Honourable Member, you have 2 minutes more.
And then we see basically they started business incubators have been started, right? There are many, many achievements. International awards have been won. But I would like to quickly say this. All of this has a digital infrastructure for government, right? And that is currently established by ICTA and operated under ICTA, this digital infrastructure. The Lanka Gateway middleware infrastructure, right? The whole idea of having one government, you know, operation. Lanka Government Cloud, right? 200 software solutions. There are over 100 government institutions basically hosted in it. The Lanka Government Network is there, right? And government SMS, Lanka government's payment services are all in that. So the architecture is very important. I would like to say this. When ICTA was created, the problem in information technology is very difficult to get the best people to come in a typical government service because the market rates are much higher to attract the best people. And therefore, a unique model was created. And this was under the direction of Prime Minister Ranil Wickremesinghe at that time and Minister Milinda Morogoda, that we all got together, private sector and the government, and we actually came up with this. But today there are challenges. I'm not saying that must be a perfect organization because it was politicized, you know, as it proceeded. And therefore, the critical people need to be retained. Now, what I would like to say in closing is this, that we need to be extremely careful, right, that we have an institution in government which facilitates and mediates on behalf of government. It takes care of the core digital infrastructure and also the concept of the whole government and one government.
Member, your time, sir.
I'm going to conclude. So the ICT industry, education, government entities, international, everybody needs to get together. Industrializing digital and digitalized industries in close collaboration, innovation, and creating the ecosystem. So my message is this, that if we think that we can just dispense with what we have, it's unlike 20 years ago, because the whole government depends on it, and that can create chaos it can create. And therefore, I would say that this institution, if it has to be reformed, it has to be reformed. Or it has to be replaced with a similar institution. And in the process, it needs to be careful that no government infrastructure is destroyed and the government infrastructure is kept in place. Because otherwise, even the exports in the country will be affected apart from the services provided to citizens. Thank you very much.
Thank
for the
you,
time
Honourable Member. Ilangata Garu, SP Disanayaka Mantrituma, Obatumata Vinadi Dahatunaka Kalyatino.
Garu Sabahapatumini. ඔබතුමාට ස්තුතියි මම කියන්න කැමතියි බලෙන් ගාල්ලෙන් මාතරින් නුවරින් කොච්චි මංකොල්ල කාගෙන කොළඹ නගරයට 90,000ක් විතර සෙනඟ එකතු වෙලා ජනාධිපතිවරුවේ එළවපු අවස්ථාවක අපි මේ ඒ වගේම අපේ එක මන්ත්‍රීවරයෙක් පාරේ ඇදලා ගහලා කලල මරලා දාපු නැති ඇමතිවරුන්ගේ ගෙවල් 73ක් ගිනි තියපු සේරම ගෙවල් 104ක් ගිනි තියපු මහපාරේ යන වාහන වලින් ඇදලා අරගෙන හන්දට ඔළුවට පොළු පාරවල් ගහපු රට පුරාත් අවස් දෙකක් තුනක් භීෂණයක් කරපු රටක තමයි මේ ඉන්නේ. එහෙනම් මේ වෙලාවේ මම කාගෙමුත් ඉල්ලන්නේ අපේ මේ ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරපු වැයසීර්ථය වැඩි කියලා හිතන්න එපා. රටේ තත්ත්වය හොඳ නෑ. මට මතකයි 1970 තමයි මම විශ්වවිද්‍යාලයට ආවේ ගරු සභාපති. එනකොට විශ්වවිද්‍යාලයේ විප්ලවයට සූදානම් අපේ විශ්වවිද්‍යාල සේරම. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේදී තමයි පහර දීම මේ තීන්දුව ගත්තේ. එදා 68 ඉඳලා එක්සත් ජාතික පක්ෂ රජය ජනතා විමුක්ති පෙරමුණ පස්සේ දුවනකොට ඒක බොහෝම තදින් ආරක්ෂා කරන්න දැඟලුවා. එදා අපේ හිටපු සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ විජේ විරලාට විරුද්ධව තිබ්බ විශේෂ නඩුවේදී කොමියුනිස්ට් පක්ෂයේ පිරිසක් එළියට බැස්සා. අපිත් සිච්චෝ හැටියට එළියට බැස්සා. හැබැයි ඒ ජනතා විමුක්ති පෙරමුණ නැවත කොමියුනිස්ට් පක්ෂ සම සමාජ පක්ෂ නායකයන්ගේ පස්සේ එලෝ එලෝ මැරුවා. ඒ වගේම තමයි 87-88-89 කාලේ මේ රටේ ඇතිවෙච්ච මහා භීෂණයට කලින් ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා එතුමා අගමැති හැටියට අපේක්ෂකත්වය ගත්තේ ජනාධිපති ජනතා විමුක්ති පෙරමුණට පින් සිද්ධ වෙන්න. එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මැරුවා. එතුමා ජේ.ආර්. තුන්වෙනි සැරේ ගේන්නේ හිටියේ. සභාපති මැරුවා. ලයනල් ජයසිංහ මන්ත්‍රීතුමා මැරුවා. ජේ.ආර්. ජයවර්ධනගේ යෙහෙළියක් හිටියා ඔය ඖෂධ සංස්ථාවේ එතුමිය මැරුවා. ගාල්තා මන්ත්‍රීවරයෙක් මැරුවා. එහෙම තමයි ජේ.ආර්.ගේ තුන්වෙනි සැරේ එන උත්සාහයේ පල්ලෙහැට දාලා ප්‍රේමදාස අගමැතිවරයා ජනාධිපති අපේක්ෂකයව. හැබැයි එතුමා බලයට ආව ගමන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ ආවේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පොලිසියට හමුදාවට කිව්වා වහාම පොලිස් වලින් හමුදාවෙන් ඉවත් වෙන්න නැත්නම් පවුල් පිටින් ඝාතනය කරනවා කියලා. අපේ උඩුගම්පල DIG මැතිතුමාගේ ඒ පවුලේ කර්නල් කෙනෙකුත් හිටියා. අම්මලා සහෝදර සහෝදරයන් සේරම ගෙදරට දාලා ගිනි තිබ්බා. සමහර අය අයින් වුණා ඒ වෙලාව. එදා ඒ භීෂණේ නවත්තන්න 80,000ක් විතර තරුණයෝ මේ රටේ මරලා දාන්න සිද්ධ වුණා. මට මතකයි 85 86 87 කාලේ තුල විශ්වවිද්‍යාලවල තිබ්බ තත්ත්වය. අද නැවත ඔය හැම විශ්වවිද්‍යාලයක ළමයි 700ක් 800ක් බලහත්කාරයෙන් ඉන්නවා. හැබැයි එදා හිටපු ඒ විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගේ මහා විනයක් තිබ්බා. සිගරට් බිව්වේ නැහැ. ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තේ නැහැ. අරක්කු වගේ දේවල් බිව්වෙම නැහැ. හැබැයි අද මේ අය මේ සියල්ල කරන්නේ මද්‍රව්‍ය පාවිච්චි කරලා ගංජා වගේ දේවල් පාවිච්චි කරලා එහෙම. තාම අවිනීත විදියට තමයි වැඩ කටයුතු කරන්නේ. එනිසා මම හිතන්නේ මේ වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිසිය ශක්තිමත් කිරීම ඉතාම වැදගත් කියන කාරණය මම මුලින් කියන්න කැමතියි. අපි හරණී අමරසේකර මැතිණිය එතුමිය කිව්වා මේ එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා. මේ රණිගල එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න. මම එතුමිට කියන්න කැමති, ඔය කියන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තමුන්ට මරණාධාර සමිතියක බලය ආවොත් කිසි දවසක තව කෙනෙකුට ඒ අවස්ථාව නොදී බලහත්කාරයෙන් තියා ඉන්න මේ රටේ එකම දේශපාලන පක්ෂයයි තියෙන්නේ ඒ එතුමිය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ. විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණ බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තියෙන ඡන්දයකින් බලයට ඇවිල්ලා එක සැරේ එදා ඉඳලා තව කිසි කෙනෙකුට ඔවුන්ට විරුද්ධව නැති ශිෂ්‍ය නිලවරණයකදී තරම් කරන්න දුන්නේ නැහැ. එහෙම තරම් කරන්න ආපු ජයවර්ධනපුරේ සමන්ත ශිෂ්‍යාව ගහලා ඔළුව පළලා තලලා මැරුවා. යාව ඉස්පිරිතාලට ගෙනියන්න යනකොට යන්න නොදී පාර දිගේ නිදාගෙන ඔහු වාහනේ මැරෙනකම්ම හිටියා. ඊට පස්සේ උඩ පැන පැන නැටුව මැරුණා මැරුණා කියලා. ඒ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි එයට හොඳ පාඩමක් ඉගැන්වුවා පෙරටු ගාමින් ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය ලබාගෙන ওই බලෙන් ශිෂ්‍ය සංඝන් අල්ලන් හිටපු උන්ගෙන්ම කොටසක් පෙරටු ගාමින් ගත්තා. ජයවර්ධනපුරේ වගේ තැන්වල කැලණිය වගේ තැන්වල අරගෙන මොකද කරේ ජනතා විමුක්ති පෙරමුණටත් ආපහු නොමිනේෂන් දෙන්න දුන්නේ නැහැ. ඒ නිසා ওই දෙගොල්ලම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මානව හිමිකම් ඔය සේරම ගැන කතා කරනවා. හැබැයි ඔවුන්ට බලය ලැබෙන තැන ඒ කිසිම දෙයක් දසමකින්වත් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට පෞගේ දවස්වල ওই විරෝධතාවයක් දාන්න කැලණියේ ශිෂ්‍යෝ එළියට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණේ 15ක් විතර කාමර දෙකකට දාලා ලොක් කරලා. මොකද එතන බලය තියෙන පෙරටු ගාමි. ලොක් කරලා තමයි බැස්සේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස. අපේ විපක්ෂ නායකතුමාත් මේ අරගලය අරගල කරුවන් ප්‍රජාතන්ත්‍රවාදී මේවා ගැන කතා කරා. ඇයි පාරට බැස්සේ? රංජිත් මන්දුම් බණ්ඩාරගේ ප්‍රශ්නේ ඇයි මේ පාරට බැස්සේ? මගේ ප්‍රශ්නේ ඇයි සජිත් ගැහුවේ? ගෝල් ෆේස් ගියාම. ඇයි සජිත් ගැහුවේ මරදානේ පෙළපාලියට ගියාම? ඇයි දුවන්න උනේ රන් වික්‍රමරත්නට? ගුටි කකා දුවන්න උනේ ඇයි? ඒ නිසා මේ වගේ නත් හිතන්න. ඉත රටේ තත්ත්වය හොඳ නෑ. ඒ නිසා මේ රටේ මානව අයිතිය නිදහස සාමය රකින්න තමයි ජනාධිපතිවරයා කියන්නේ. මං හමුදාව පාවිච්චි කරනවා, මහාදිස් නීති පාවිච්චි කරනවා කියලා. එහෙම නැත්තම් ආයේ 88 තීන්දුවක් ගත්ත එදා, ඒක ජනාධිපතිතුමා හොඳටම දන්නවා, තීන්දුවක් ගත්තේ ආයුධ පුහුණු වීම ලබලා සියලු දෙනා මරනවා කියලා. පාරවල් දිගේ ටයර් දදා ගිනි තීතිය මරන්න උන 80,000ක් විතර. එහෙම එකක් මේ රටේ ඇති වෙන්න ඉඩාරිනවද? මේ රටේ නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නවා. මේක තමයි අපි සලකා බලිය යුතු ප්‍රධාන කාරණය. එස මම හිතන්නේ මොනම වෙලාවක අපේ හමුදාව අපේ පොලිසිය ශක්තිමත්ව සූදානම් කරලා තියෙනවා. මට හිතෙන්නේ මේ වෙන් කරපු මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. මේ අයගේ පුහුණු වීම කටයුතු වලට මේ අයගේ අවශ්‍ය ආයතන ශක්තිමත් කරන්න මේ වෙන් කරපු මුදල් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ වෙලාවේ සියලු දේට වඩා ප්‍රමුඛයි මේ රටේ මේ තියෙන මේ මහා ව්‍යසනයෙන් ආර්ථික අර්බුදයෙන් ගැලවීම. ඒ ගැලවීම සඳහා ආරක්ෂාව, ජාතික ආරක්ෂාව රැක ගැනීමත් ඉතාම අවශ්‍යයි. අපේ හිතපු ජනාධිපතිතුමා මෙතන ඉන්නවා, හොඳ උදාහරණයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව කාලේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඒ ගැන අපි එහෙමම උසාවියෙන් අනුමත කරගන්න බැරි වුණා. ඒ නිසා එතුමා බේරුණා. හැබැයි ඒ විකෘති, ඒ අවජාතක දරුවා නිසා වෙච්ච දේ තමයි ආණ්ඩුව ඇතුලේ ජනාධිපති සහ අගමැතිවරයා අතර බල අරගලයක් ගියා. මොකද්ද උනේ? හතයි දසම එකක සංවර්ධනයකුත් එක්ක බාර දුන්න රට දෙකට වැටුණා. 2009 වෙනකොට දෙකට වැටුණා. 2014 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකද්ද ලංකාව ගැන කියන්නේ? ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය ආසියාවේ වේගයෙන්ම යනවා. අපි නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මොකද්ද ආසියානු සංවර්ධන වැංගෝ කියන්නේ? දරිද්‍රතාවය අඩු කිරීම, උද්දමනය පහළට දැමීම, රටේ ආර්ථික ස්ථාවරත්වය අතින් මුළු ලෝකයටම අනාදර්ශයක් හැටියට ශ්‍රී ලංකාව මතුවෙන. මේ කිව්වේ 2014. මූඩිස්ලා මොනවද කිව්වේ? අපි ශ්‍රේණි වලින් පල්ලෙහාට දාන්න. ශ්‍රී ලංකාවේ සංවර්ධනය ආකර්ෂණීයයි ආදර්ශමත්. මොකද උනේ පහලෙන් පස්සේ? ඒක එතුමාගේ වරදවත් දැන් ඉන්නේ ජනාධිපතිතුමාගේ වරදවන් නෙවෙයි. ඒ 19 ඇතිවෙච්ච විකෘතිය තමයි රට අනාරක්ෂිත කරේ. ISIS කාරෝ ගහන්නේ තිය ලංකාවටද? නෑ. නිව්සීලන්තයේ ප්‍රහාරයට උත්තරයක් දෙන්නේ කටි බලාගෙන හිටියේ එක්කෝ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට ගහන්න. එහෙම නැත්නම් කාශ්මීර් බවුන්ඩරේට ගහන්න. එහෙම තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඒක තමයි ඉන්දියානු ඔත්තුසේවා ඇමරිකානු බුද්ධි අංශ මෙයාගේ අයගේ නිගමනේ මේ දෙකට තමයි ගහන්න හිටියේ. හැබැයි ශ්‍රී ලංකාවේ ඇතිවෙච්ච අනාරක්ෂිත මට්ටම දැක්කම පාළු අමුසෝණක් වගේ එකක් දැක්කම හැරිලා මෙහෙ ගැහුවා. ඒකෙන් තමයි සංචාරක ව්‍යාපාරය හොඳටම කඩාගෙන වැටුනේ. ඒකෙන් තමයි අපේ ආර්ථික සංවර්ධනය වේගයෙන්ම පල්ලෙහාට ඇවිල්ලා 2.4ට. ඒ නිසා අනාරක්ෂිත බව මහජන ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව අපිට ආර්ථික සංවර්ධනයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය මූලික සාධකය කියලා මම කියන්න කැමතියි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බොහොම ශක්තිමත් ලෙස 1977 මේ ලිබරල් විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. හැබැයි උතුරේ මේ සන්නද්ධ කණ්ඩායම් ඒකම දකුණේ ජේ.වී.පී. කණ්ඩායම් මතුවෙන්න පටන් ගත්තා. එයා තමයි
මතුමා කාලය අවසන්යි.
ඒකම විනාඩියක් අසන. එයා තමයි ඒක වරද කරගත්තේ. එයා ඉන්දියාව අමනාප කරගත්තා. ඉන්දියාව සන්නද්ධ කණ්ඩායම වලට උදව් කරා. ඒ ඉඳ උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටා. ඒකම ජේ.වී.පී. කණ්ඩායම. එයාට සංවර්ධන මාවතට යන්න බැරුණා. ඒ අනාරක්ෂිත බව නිසා. ප්‍රේමදාස ජනාධිපතිරට සංවර්ධන මාවතට තල්ලු කරගන්න බැරි වුණා. චන්ද්‍රිකා මැතිනේට බැරුණා. විජේතුංග ජනාධිපතිතුමාට බැරුණා. වේගයෙන්ම මේ රට සංවර්ධනය වෙච්ච යුගයේ උනේ 2009 සහ 2015. මොකද ඒ යුගයේ යුද්ධය අවසන් කර සාමය ස්ථාවර කර රට එක්සේ සත් කරපු යුගය සහ ඒ හරහමත් වෙච්ච ආර්ථික සංවර්ධනය 2009 වෙනකොට ගරු සභාපතිතුමනි ඔය මේ 2020-21 කාලේ තැනටම රට ආවා. හැම නැගිටින්න ගත්තා. 2012 අපි ලෝකේ චීනයට විතරයි දෙවෙනි 12.1% ගිය ආර්ථික සංවර්ධන වේගය. එනිසා ආර්ථික සංවර්ධනයට අද මේ තියෙන මහා ආර්ථික අර්බුදයට ප්‍රධාන ලෙස මේකෙන් ගොඩ එන්න නම් ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව පළමු තැන කියලා වැඩ කරන්න ඕන. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.